උපාලි පන්නලගේ ඇමතිතුමා ඔබතුමාට විනාඩි 16ක් කාලයක් ලැබී තිබෙනවා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, ජාතික ජනබලවේගයේ රජයේ මංගල අයවැය අපේ ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහට ඉදිරිපත් කරලා ඒ පිළිබඳව සිදුවෙන මේ විවාදයේදී විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ට මේ වෙනකොට අපේ අයවැය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න විවාදයක් ඒ පිළිබඳව විවේචනයක් නැහැ. ඒ නිසා මේගොල්ලෝ අර සුපුරුදු 88-89 මන්ත්‍රය ජප කරන්න පටන් ගන්න තියෙනවා. මේක මේ රටේ ජනතාවට හොඳට පුරුදුයි. මේ මන්ත්‍රය අවුරුදු ගණනාවක් මේගොල්ලෝ මැතුරුවා. සමහර මන්ත්‍රීවරු අද 88-89 මන්ත්‍රයනුත් එහාට ගිහිල්ලා 71 මන්ත්‍රයටත් මතුරන්න පටන් ගන්න තියෙනවා. ඡන්ද කාලෙදිත් මේ වගේ එක එක මන්ත්‍ර ජප කරා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි. නමුත් අපි මේ රටේ ජනතාවට ඉදිරිපත් කරපු ඒ කිසියම් වැඩපිළිවෙලක් තිබෙනවා පොහොසත් රටක් ලක්ෂණ ජීවිතයක් කියලා. මෙන්න මේ වැඩපිළිවෙලට තමයි අපිට මේ රටේ ජනතාව ජනවරමක් ලබා දුන්නේ. අන්නේ ජනවරමට අනුව යමින් තමයි අපේ රජයේ මේ මංගල අයවැය ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ අයවැය පුරා දිවෙන අපේ වැඩපිළිවෙල කුමක්ද කියන එක තමයි මං හිතන්නේ අපි විශේෂයෙන් අපේ අවධානය යොමු කරන්න ඕන. සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු අපේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රශ්න කරා. සමහර අය අපේ දර්ශනය වෙනස් කළ බව මතු කරන්න උත්සාහ කරා. නමුත් මා ඉතා පැහැදිලිව කියන්න ඕන, අපේ ගරු ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කිරීමේ එතුමාගේ කතාවේදී ඒ කතාවේ 6 වෙනි පිටුවේ එතුමා සඳහන් කරා මේ විදිහට. අයවැයක් යනු ඉදිරි වසර සඳහා වන ආදායම් සහ වියදම් යෝජනා මාලාවක් නොවේ. එය ආර්ථිකයේ නගා සිටුවීමේ සහ සමස්ත ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රජයේ ප්‍රවේශය පිළිබඳ පිළිබිබුවක්. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අපේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද? අපේ ඉතා පැහැදිලිව අපේ වැඩපිළිවෙල තුළ අප ඉදිරිපත් කරලා තියෙන අපේ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධාන මූලධර්ම තුනයි තියෙන්නේ. එකක් තමයි අපි නිෂ්පාදනයේ ඉහළ නැන්වීම. එතකොට භාණ්ඩ හා සේවාවන්ගේ නිෂ්පාදනයේ ඉහළ නැන්වීම සඳහා තමයි අපේ ආර්ථික ප්‍රතිපත්තිය එක ප්‍රධානතම මූලධර්මයක්. දෙවෙනි එක කුමක්ද? ඒ තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලියට හැකිතාක් දුරට ජනතාව සම්බන්ධ කර ගැනීම. ඒ වගේම තුන්වෙනි මූලධර්මයේ තමයි ඒ නිෂ්පාදනයෙන් ඒ ඇතිවෙන ඒ වර්ධනය හැකිතාක් සාධාරණ ලෙස ජනතාවට ඒ ප්‍රතිඵල බෙදා හැරීම. මෙන්න මේ සඳහා තමයි අපේ මේ සමස්ත අයවැය ලියවිල්ලම ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපේ රටේ නිෂ්පාදනයේ අපි ඉහළ නන්වන්න ඕන. අපේ රටේ නිෂ්පාදනයේ පිළිබඳ කතා කරනකොට අපිට අමතක කරන්න බෑ අපේ රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය. විශේෂයෙන්ම අපේ රටේ පවුල් වලින් 24%ක් පමණ අද වෙනකොටත් තමන්ගේ ප්‍රධාන ජීවිකාවෘත්තිය කරගෙන තිබෙන්නේ කෘෂිකර්මාන්තය. නමුත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය 6%ක 7%ක වගේ ආසන්න අගයක තිබෙන්නේ. මෙන්න මේ නිසා අපිට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පුළුල් වර්ධනයක් ඇති කරගන්න ඕන, පුළුල් දියුණුවක් ඇති කරගන්න ඕන. අන්න ඒ වෙනුවෙන් තමයි අපි කෘෂිකාර්මික ක්ෂේත්‍රයට මේ අයවැයෙන් විශාල වශයෙන් ආයෝජන වැඩි කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම වාරිමාර්ග ක්ෂේත්‍රය දියුණු කරන්න, ඒ වගේම ප්‍රධාන වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කරන්න, ඒ වගේම පොහොර සහනාධාරය සඳහා ආදී ලෙස අපි කෘෂිකාර්මික ක්ෂේත්‍රයට රුපියල් බිලියන 254ක් මෙවර අයවැයෙන් වෙන් කරන්නේ මෙන්න මේ ක්ෂේත්‍රයේ පුළුල් වර්ධනයක් ඇති කරගන්න. වීගෝවිතන වෙන්න පුළුවන්, අනිකුත් සුළු අපනයන භෝග වෙන්න පුළුවන්, විශේෂයෙන්ම කුරුඳු ගම්මැරිස් වගේ. ඒ වගේම පසුගිය කාලේ අපේ රටේ ඇතිවෙච්ච කතාබහත් එක්ක අපේ රටේ පොල් නිෂ්පාදනය වර්ධනය කරන්න විශේෂයෙන්ම උතුරු පළාතේ තෙල් පොල් ත්‍රිකෝණයක් සඳහා අපි අක්කර 16000ක් අලුතෙන් පොල් වගා කිරීම සඳහා මේ අයවැයෙන් අපි ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. ඒ ඔස්සේ අපේ රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවෝදයක් ඇති කරන්න තමයි අපි මේ අයවැය ඉදිරිපත් කළා තිබෙන්නේ. ඒ කෘෂිකාර්මික ක්ෂේත්‍රය විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් සේවා ක්ෂේත්‍රෙත් අපි මේ නිෂ්පාදනයේ ඉහළ නඟවන්න ඕන භාණ්ඩ වලින් විතරක් නෙමෙයි භාණ්ඩ හා සේවා ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් අපි මේ අයවැය ඔස්සේ අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම අපේ සංචාරක ක්ෂේත්‍රයේ ගත්තොත් ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමියනි, ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ඉහළම ආදායම ලැබුවේ 2018 වර්ෂයේ. 2018 වර්ෂයේ සංචාරකයන් ලක්ෂ 24ක් පමණ අපේ රට පැමිණියා. ඒ අනුව ඩොලර් බිලියන 4.48ක පමණ ප්‍රමාණයක ආදායමක් අපට ලැබුණා. මෙන්න මේ ඔබ දකින්න ඇති අපේ ජනාධිපතිතුමා අපේ අයවැය කතාවේදී එතුමා ඉදිරිපත් කරා නව සංචාරක ගමනාන්ත අපි පුළුල් කරගන්න අවශ්‍යයි, ඒවා විවෘත කරගන්න අවශ්‍යයි. අන්න ඒ හරහා 2025 මේ වර්ෂයේදී ලංකාවට සංචාරකයන් මිලියන 3ක් කැඳවාගෙන ඇවිල්ලා අපි ඉතාමත් කෙටි කාලයකින් ඩොලර් බිලියන 8ක ආර්ථිකයක් දක්වා ගමන් කිරීමේ ඒ ප්‍රවේශය සඳහා තමයි අපි මේ සේවා ක්ෂේත්‍රයේ මේ අයවැය අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමියනි, මේ ආර්ථිකයේ ඇතිවන වර්ධනය ඊළඟට ඒක ජනතාවට ඒ සඳහා සම්බන්ධ වෙන්නට, ඒ වගේම මේ තියෙන ඇති නැති පරතරය අඩු කරන්න ඒ සඳහා තමයි අපි විශේෂයෙන්ම ප්‍රාදේශීය සංවර්ධනයටත් ඒ වගේම දිස්ත්‍රික් සංවර්ධනයටත් මේ අයවැයෙන් මුදල් වෙන් කළ තිබෙන්නේ. උතුරු පළාත වෙන්න පුළුවන්, නැගෙනහිර පළාත වෙන්න පුළුවන්, දකුණු පළාත වෙන්න පුළුවන්, මධ්‍යම කඳුකරේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බස්නාහිර පළාත වෙන්න පුළුවන්. අපේ රටේ විශාල වශයෙන් තියෙන මේ ප්‍රාදේශීය විෂමතාවයන් අඩු කර ගැනීම සඳහා තමයි අපි විශේෂයෙන්ම ප්‍රාදේශීය සංවර්ධනය සඳහා රුපියල් බිලියන 11,250 කෝත්, ඒ වගේම දිස්ත්‍රික් සංවර්ධනය සඳහා තවත් රුපියල් මිලියන 2000 කෝත් වෙන් කළ විදිහට අපි රුපියල් මිලියන 13,250ක් ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සංවර්ධනය සඳහා වෙන් කරන්නේ මෙන්න මේ ප්‍රාදේශීය විෂමතාවයන් අවම කර ගැනීම සඳහා. අපේ රටේ ආර්ථිකය ගත්තාම බස්නාහිර පළාතෙන් අපේ දළ ජාතික නිෂ්පාදිතයේ 44%ක් විතර පැමිණෙන්නේ. ඒ වගේම ඌව පළාත, නැගෙනහිර පළාත, ඒ වගේම උතුරු පළාත වගේ පළාත් වලින් දළ ජාතික නිෂ්පාදනයට ලැබෙන ඒ දායකත්වය ඉතාමත් අඩු මට්ටමක තියෙන්නේ. මෙන්න මේ නිසා තමයි අපිට ඒ ප්‍රාදේශීය විෂමතාව පුළුවන් තරම් අවම කිරීම සඳහා කටයුතු කරන්නට අවශ්‍ය වෙලා තිබෙන්නේ. අන්න ඒ වෙනුවෙන් තමයි අපේ මේ ප්‍රවේශයක් කරන් තිබෙන්නේ අපේ මේ මංගල අයවැයෙන්. ඊළඟට මේ ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමියනි, අපේ ජාතික ජනබලවේගයේ රජයේ අපේ තවත් ප්‍රධාන මූලධර්ම කිහිපයක් තිබෙනවා. එන් එකක් තමයි අපි පොදු සේවාවන් සඳහා විශාල වශයෙන් අපි ආයෝජනය කරලා තිබෙනවා, ඒ සඳහා මුදල් වෙන් කළා තිබෙනවා මේ අයවැය තුලදී. විශේෂයෙන්ම අපි අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ප්‍රවාහනය පොදු සේවාවන් විදිහට සලකනවා අපේ රජය. අපි දන්නවා අධ්‍යාපනය කියලා කියන්නේ අපේ සමාජයේ යම්කිසි පුද්ගලයෙකුට එහෙම යම්කිසි දරුවෙකුට ඉහළට ගමන් කිරීමට තිබෙන ප්‍රධානතම ඉනිමඟ. අපි සමාජ විද්‍යාවේදී කියනවා සෝෂල් මොබිලිටි කියලා, සමාජ සංචලතාවයේ උඩුගුරු සංචලතාවයේ සහ යටිගුරු සංචලතාවයේ කියලා සංචලතා වර්ග දෙකක් තිබෙනවා. යම්කිසි පෞලක සමාජිකයෙකුට උඩුගුරු සංචලතාවයේ සඳහා ඒ උඩු අතර ගමන් කිරීම සඳහා ඉතාමත් වැදගත් වෙන අදහසක් තමයි මේ අධ්‍යාපනයේ. අධ්‍යාපනයේ තුලින් තමයි ඔවුන්ට ඉහළට යන්න පුළුවන්. අපේ රටේ පාසල් පිළිබඳව ගත්තොත් පාසල් 10,126ක් පමණ තිබෙනවා. නමුත් අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන පසුගිය දශක කිහිපෙම අපි වැය කරේ බොහෝ වෙලාවට ලංකාවේ තිබෙන ජාතික පාසල් 373ක් හෝ ඒ වගේ ප්‍රධාන පාසල් කිහිපයක් පදනම් කරගෙන. නමුත් මේ අයවැයේදී අපි විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් පරිවර්තනයක් සඳහා අපි ආයෝජනය කරලා තියෙනවා. ඒ සඳහා අපි මුදල් වෙන් කරා. විශේෂයෙන්ම මම මෙතනදී සඳහන් කරන්න ඕන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි ජනතාවගේ ජනවරම ලබා දුන්න ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි ඉදිරිපත් කරා සෑම දරුවෙකුටම තමන් පදිංචි ස්ථානයේ හෝ තමන්ගේ සේවා ස්ථානයේ සිට තමන් කැමැති පරිදි ආසන්න කිලෝමීටරයක් කිලෝමීටර 3ක් ආසන්නේ සියලු පහසුකම් සහිත පාසලක් ලබා දෙනවා කියලා. මෙන්න මේ පාසල් ලබා දීම සඳහා ඒ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීම සඳහා අපි මේ අයවැය කතාවේදී අපි අමතරව මුදල් වෙන් කරලා තිබෙනවා. අන්න ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සඳහා අපි මේ අයවැය අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම තමයි ඒ පාසල් අධ්‍යාපනයේ විතරක් නෙමෙයි උසස් අධ්‍යාපනයේ ගත්තත් අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනය වෙන විශ්වවිද්‍යාල 17ක් තිබෙනවා. මේ විශ්වවිද්‍යාලවල අවශ්‍ය යටිදල පහසුකම් ලබා දෙන්න. ඒ වගේම ඒ විශ්වවිද්‍යාල බොහෝ අය කතා කරේ නැහැ. අද විශ්වවිද්‍යාල ළමයින් ඒගොල්ලන්ගේ විශේෂයෙන්ම විද්‍යාර්ථීන් අධ්‍යාපනය ලබන්නේ ඉතාමත් අඩු පහසුකම් යටතේ. ඒ යටිදල පහසුකම් වර්ධනය කිරීම වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මහපොළ ශිෂ්‍ය ආධාරයත් රුපියල් 2500කින් වැඩි කිරීම සඳහා අපි යෝජනා කර තිබෙනවා. ඒ වගේම ඒ අයගේ ශිෂ්‍ය ආධාර අරමුදලත් අපි රුපියල් 2500කින් වැඩි කරලා රුපියල් 7500ක් මහපොළ සහ රුපියල් 6500ක් දක්වා ශිෂ්‍ය ආධාර ඉහළ නංවලා තියෙනවා. මේ සියල්ලෙන් පාසල් අධ්‍යාපනයත් ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ඉහළට නංවලා සමාජයේ අර සමාජ සංචලතාවයේ උඩුකුරු සංචලතාවයට අවශ්‍ය ඒ පසුබිම සකස් කිරීම සඳහා තමයි මේ අපි මේ අයවැය ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඊළඟට අපේ පොදු සේවාවන් වල අපේ ප්‍රතිපත්තිය තමයි ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි සෞඛ්‍ය කියන එක. අපි මැතිවරණ ක්‍රියාවලිය තුළදීත් මේ පිළිබඳව සාකච්ඡා කරා. අපි ඉදිරිපත් කරා යම් කිසි පුද්ගලයෙකුගේ අතේ මුදල් තියෙනවද නැද්ද කියන එක මත ඒ පුද්ගලයා ජීවත් වෙනවද නැද්ද කියන එක තීරණය විය යුතු නැහැ කියලා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය ගරු සභාපතිතුමියනි. යම් කිසි පුද්ගලයෙකු අත මුදල් තියෙනවද නැද්ද කියන එක මත ඔහු ජීවත් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න ඔහුට ඉඩ දෙන්න ඕනේ නැහැ. ඒ විය යුතු දෙයක් නෙමෙයි අපේ සමාජයේ. අනේ ප්‍රතිපත්තිය අනුව යමින් තමයි අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුළුල් සංවර්ධනයක් සඳහා අපි මුදල් වෙන් කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා අපිට නිදහස් සෞඛ්‍යයක් තියෙනවා කියලා අපේ රටේ නිදහස ලැබූ දවසේ ඉඳලා. නමුත් අපි ප්‍රායෝගික යථාර්ථය දන්නවා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි. ප්‍රායෝගික යථාර්ථය තමයි අපේ රටේ සාමාන්‍ය රෝගීන්ගෙන් 55%කට ආසන්න ප්‍රමාණයක් අදත් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙලා තියෙන්නේ පෞද්ගලිකව තමන්ගේ අතේ මුදල් වලින්. සමහර වෙලාවට වෛද්‍යවරයෙක් හමු වෙලා වෛද්‍යවරයාගෙන් බෙහෙත් ටික ලියාගත්තට පස්සේ සමහරලාට සති දෙකකට සති තුනකට බෙහෙත් දුන්නට පස්සේ මම මගේ ඇස් දෙකෙන් දැකලා තිබෙනවා සමහර වෙලාවට දවස් දෙකට දවස් තුනට බෙහෙත් අරගෙන එනවා. එවැනි සමාජයක අපි ජීවත් වෙන්නේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි. එහෙම සමාජයක ඉඳගෙන අපි මේ අත්විඳින සමාජයේ අපි පසුගෙන ආපු පහුගේ ආණ්ඩු ගත්තාම සමහර වෙලාවට බෙහෙත් කියලා වතුර විදපු එවැනි පුද්ගලයෝ හිටියා. ඒවට දායක වෙච්ච ඇමතිවරු හිටියා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි. මේ පාර්ලිමේන්තුවටත් එයට සාක්ෂි. එවැනි බෙහෙත් ගෙනල්ලා ඇස් අන්ධ වුණාට පස්සේ සමහර වෙලාවට අපේ සාමාන්‍ය ජනතාව මිය ගියාට පස්සේ ඒවට පිළිතුරු ලැබුණු පිළිතුරු ඉතාමත් දුක්ඛදායකයි ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි. සමහර වෙලාවට කිව්වා
ගරු ඇමතිතුමා තව විනාඩි දෙකක්
ඕහල් ආසන්නේ මල්ශාලාවක් තියෙන ඒ නිසා කියලා කිව්වා. ඉතින් ඉතාමත් කනගාටුදායකයි ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි. එවැනි සමාජයක් පසු කරමින් අපි සෞඛ්‍ය සඳහා නිදහස් සෞඛ්‍යයක් සඳහා සියලු දෙනාටම හොඳ සෞඛ්‍ය සේවයක් ලබා දීම සඳහා අපි සෞඛ්‍යයට විශාල වශයෙන් අපේ වැය සියස අපි වැඩි කරලා තිබෙනවා. ඒ වගේම මෙතනදී සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු සඳහන් කරා ඖෂධ සඳහා වැඩබදු අය කරනවා කියලා. ඒ සම්පූර්ණ වැරදි අදහසක් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි. ලංකාවේ ඖෂධ සඳහා වැඩබද්දක් අය කරන්නේ නැහැ. ඒ වගේම අපේ ආණ්ඩුව බලයට පත් වෙනකොට දේශීයව නිෂ්පාදනය කරන සමහර ඖෂධවල ඇසුරුම් ද්‍රව්‍ය සඳහා වැඩබද්දක් අය කරලා තිබුණා. අපේ ආණ්ඩුව ඒ වැඩබද්ද ඒ බද්දත් අය කර අහෝසි කරා. ඒ අනුව ඖෂධ සඳහා බද්දක් අය කරන්නේ නැහැ. අපි මේ වර්ෂයේදී ඖෂධ මිලදී ගැනීමේ කටයුතු පහසු කිරීම සඳහා පමණක්ම රුපියල් බිලියන 165ක් මේ අයවැයෙන් වෙන් කළ තියෙනවා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි. අන්න ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. නිස්පාදන ආර්ථිකයක් ඇති කිරීම, පොදු සේවාවන් ශක්තිමත් කිරීම, අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහන ආදී අවසාන වශයෙන් මම මතක් කරන්න කැමතියි ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, සමාජ ආරක්ෂණය අපේ ආණ්ඩුවේ තවත් එක් ප්‍රධාන මූලධර්මයක්. අපි දන්නවා සමාජයේ විවිධ ජන කොටස් ඉන්නවා, ඔවුන්ගේ සමාජ ආරක්ෂණය අත්‍යවශ්‍යයි. අඩු ආදායම් පවුල්වල වැඩිහිටියන් වෙන්න පුළුවන්, ඒ වගේම ආබාධ සහිත පුද්ගලයන් වෙන්න පුළුවන්, වකුගඩු වැනි විවිධ රෝගාබාධයන්ට ලක් වෙන අය වෙන්න පුළුවන්, ළමයින් වෙන්න පුළුවන්, ළමා නිවාසවල ජීවත් වෙන අය වෙන්න පුළුවන්. මේ සියල්ල රැක බලාගෙන සමාජ සුබසාධනයේ සහ සමාජ ආරක්ෂණයේ සඳහා අපි මේ අයවැයෙන් දැවැන්ත මුදලක් රුපියල් බිලියන 700කට වඩා ඉහළ මුදලක් වෙන් කරලා තිබෙනවා. මේ ඔස්සේ අපි මේ වන විට
අවසන් නැමැතිතුමා
ඔබට එක විනාඩියක් දෙන්න නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, ඔබතුමිය දන්නවා මේ වන විටත් අපි සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල සඳහා ජනතාවට ලබා දෙන සහන වැඩි කරලා තිබෙනවා. විශේෂයෙන්ම රුපියල් 8500ක තිබුණු අස්වැසුම සහන ආධාරය අපි රුපියල් 10000 දක්වා වැඩි කරා. ඒ වගේම රුපියල් 15000 තිබුණු කාණ්ඩය අපි රුපියල් 17500 දක්වා වැඩි කරා. මේ අයවැයෙන් අපි විශේෂයෙන්ම ආබාධ සහිත පුද්ගලයන්ට ලබා දී තිබුණු රුපියල් 7500 දීමනාව රුපියල් 10000 දක්වා වැඩි කරා ගරු කාරක සභා නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි. ඒ වගේම වකුගඩු රෝවීගේ සඳහා ලබා දෙන ඒ දීමනාව අපි මේ අයවැයෙන් අප්‍රේල් මාසයේ සිට රුපියල් 10000 දක්වා වැඩි කරා. අනේ නිසා සමාජ ආරක්ෂණය අපේ ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්තියක්. ඒ අනුව මම අවසන් කරනවා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, මා මූලික වශයෙන් සඳහන් කරේ මෙතනදී අපේ ආර්ථික දැක්ම කුමක්ද, අන්න ඒ ප්‍රවේශය සඳහා තමයි මේ අපි අයවැය ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ වගේම අපි පොදු සේවාවන් ශක්තිමත් කිරීම සඳහා තමයි මේ අපේ අයවැයේ මූලධර්මය වෙන්නේ. ඒ වගේම රටේ අත්‍යවශ්‍ය පුද්ගලයන්ට සමාජ ආරක්ෂණය ලබා දීම සඳහා මෙන්න මේ සියල්ල සම්පිණ්ඩණය කරගත් ඉතාමත් සාර්ථක අයවැය මේ අවසරේ අපට ඉදිරිපත් කරන්න ලැබුණා. මෙන්න මේ පියවර මේ සමස්ත සමාජ දේහයේම විශේෂයෙන්ම මේ සමාජයේ සැකසීලා තියෙන සෝෂල් ඕඩේක සමාජ පරයය වෙනස් කිරීම සඳහා, ඒකට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනසක් සඳහා තමයි අපි මේ පළවෙනි පියවර තබා තියෙන්නේ. ජාතික ජනබලවේගයේ ඉදිරි වසර කීපය තුළ මේ සමාජයේ සමස්ත පරිවර්තනයක් සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කරමින් මම නවතර වෙනවා. බෙහෙවින් ස්තුතියි ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි.